ගරු කින්ස් නෙල්සන් මහතා බලශක්ති අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමා අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය ආ රෝමන් 1 2025 වෙනිදා ආවරණ විදුලිය ඇනහිටීම සම්බන්ධයෙන් දන්නවද කියන එක ඔව්. රෝමන් 2 ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය හැටියටත් එවැගේම ලංකා විදුලි බල මණ්ඩලය හැටියටත් කමිටු දෙකක් පත් කරලා තියෙනවා. ඒ කමිටු දෙක පත් කරලා තියෙනවා. රෝමන් 3 ඒ කමිටු වල සමාජිකයන් නම් වෙන්වෙන් වශයෙන් කවරේද කියන එක කිව්වොත් බලශක්ති අමාත්‍යාංශයේ පත් කළ කමිටුවේ සමාජිකයන් හැටියට මහාචාර්ය ලිලන්ත සමරනායක සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. එතුමා විදුලි හා විද්‍යුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම ඉංජිනේරු නාලක විජේකෝන් මහතා අතිරේක සාමාන්‍ය අධිකාරී ජනන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු බුද්ධික සමරසේකර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු රුවන් වීරතුංග ප්‍රධාන ඉංජිනේරු පද්ධති මෙහෙයුම් ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු දුලාන් ලක්ෂිත ව්‍යාපෘති කළමනාකරු ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් කමිටුව පත් කළ කමිටුවේ සමාජිකයන් ඉංජිනේරු එස් අලගොඩ අතිරේක සාමාන්‍ය අධිකාරී බෙදහැරීම් කලාප 1 එතුමා තමයි සභාපති හැටියට කටයුතු කරන්නේ කරලා තියෙන්නේ. ඒ වගේම ඉංජිනේරු DS R අලහකෝන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ආයතනික සම්බන්ධතා. ඒ වගේම ඉංජිනේරු AJ ඉසෙඩ් වික්‍රමරත්න නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙයුම් හා නඩත්තු පුතුර. ඉංජිනේරු ආචාර්ය HM විජේකෝන් බණ්ඩා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සම්ප්‍රේෂණ හා ජනන සැලසුම්. ඉංජිනේරු PPC දසන දිසානායක මහතා ප්‍රධාන ඉංජිනේරු වත්කම් කළමනාකරණ හා තාප විදුලි. ඉංජිනේරු APC සිරිවර්ධන මහතා ප්‍රධාන ඉංජිනේරු මෙහෙයුම් කොළඹ නගරය. ඉංජිනේරු AUS රණතුංග ප්‍රධාන ඉංජිනේරු සම්ප්‍රේෂණ ග්‍රිඩ් සැලසුම්. ඉංජිනේරු GRHU සෝමප්‍රිය ප්‍රධාන ඉංජිනේරු ආරක්ෂණ සංවර්ධන. එවගේම එම කමිටු වාර්තා මගින් ආවරණය වූ කරුණු පිළිබඳ තමයි හතරවෙනි ප්‍රශ්නේ හැටියට අහලා තියෙන්නේ. පත්කල බලශක්ති අමාත්‍යාංශයේ පත්කල කමිටු මගින් නිර්දේශ කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. සම්පූර්ණ වාර්තාව මම ඇමිනුම එක හැටියට ඉදිරිපත් කරනවා. ඒ අතර සාරාංශයක් හැටියට ගත්තොත් 1. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය හා පද්ධති ස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් වර්තමාන භ්‍රමණ සංචිත මාර්ගෝපදේශය නිර්ණායක නැවත සමාලෝචනය කිරීම. ඒ වගේම වර්තමාන සන්දර්භය තුළ පෝෂකවල එකතු කරන ලද කාවැද්දු උත්පාදන සලකා බැලීමෙන් දැනට පවතින සියලුම සංඛ්‍යාත බර අඩු කිරීම සහ නිර්ණායක සම්පූර්ණයෙන්ම සමාලෝචනය කිරීම. ඒ වගේම හැකි සෑම තැනකම සමමුහූර්ත කන්ඩෙන්සර් සිංක්‍රොනයිස් කන්ඩෙන්සර් ආකාරයෙන් ජල හා තාප බලාගාර ක්‍රියාත්මක කිරීම, බලශක්ති ගබඩා පද්ධති ක්‍රියාත්මක කිරීම, කොළඹ නගරය තුළ විදුලි විසන්ධි කිරීමේ ප්‍රසංස්කරණ යෝජනා ක්‍රමයක් වහාම ක්‍රියාත්මක කිරීම, ලක්විජය බලාගාර තුළ ආරක්ෂිතව ක්‍රියා විරහිත කිරීමේ ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කිරීම ආදී වශයෙන් ප්‍රධාන කරුණු 12ක් පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒ කටයුතු මේ වාර්තාවත් සමග මේක සභාගත කරනවා. එවගේම විදුලි බල මණ්ඩලයේ පත් කළ කමිටුව විසින් කමිටු වාර්තාවේ පරිච්ඡේද 3-4-5 යටතේ යතේ කමිටුව මගින් ආවරණය කරගත් කරුණු සවිස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා. ඒ වාර්තාවේ අදාළ පරිච්ඡේදක ඇමතුම දෙක හැටියට මම සභාගත කරන කටයුතු කරනවා. ඒ වගේම පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ විදුලි ඇනහිටීම් ඍජුව වගීතු නිලධාරීන් නම් හා තනතුරු නාම කවරේද කියන එක. මේ වාර්තා දෙක තුළම ඒ පිළිබඳ ඍජුව වගීතු නිලධාරීන් සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම හයවෙනි ප්‍රශ්නේ අහන්නේ ඊයත කමිටු වාර්තා මගින් ආවරණය වූ කරුණු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියන එක. මම කලින් සඳහන් කරා වගේ බලශක්ති අමාත්‍යාංශයේ පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය වෙත දන්වලා තියෙනවා. ඒ අනුව ඒ සඳහා 4 දෙනෙක්ගෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ අනුව ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ පත් කළ කමිටුවේ නිර්දේශ මත කමිටු වාර්තාවේ නිර්දේශ 24ක් පමණ සඳහන් වෙනවා. ඒවායින් 5 නිර්දේශ මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ආරක්ෂණ පරාමිතින් ප්‍රොටෙක්ෂන් සෙටින්ස් යාවත්කාලීන කර ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම පද්ධති පාලන මධ්‍යස්ථානයේ මගින් පුනර්දනනීය බලාගාර නිරීක්ෂණය හා පාලනය සඳහා වන RDS පද්ධති ප්‍රසම්පාදන අවධියේ අධීරේ පවතින්නේ සඳහා අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම පද්ධති පාලන මධ්‍යස්ථානයේ මගින් පුනර්ජනනීය විදුලි උත්පාදනයේ පුරෝගතනය කිරීමේ මුද්‍රකාංග පද්ධතිය මේ වෙනකොට මිලදී අරගෙන ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. බැටරි පද්ධත බලයක් බලශක්ති ගබඩා පද්ධති ලබා ගැනීම සඳහා ක්‍රියාවලිය මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. නව හබරණ ග්‍රිඩ් උපපලයේ සින්ක්‍රොනස් කන්ඩෙන්සර් යෙදවීම සඳහා ලෝක බැංකුව විසින් අරමුදල් සපයලා ඒ අරමුදල් භාවිතා කරලා ඒ කටයුතු කරගෙන යාම සඳහා කටයුතු ආරම්භ කරලා තියෙනවා. සම්ප්‍රේෂණ පද්ධති වැඩි දියුණු කිරීමට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වීම පවතිනවා. ඒ වගේම විදුලි බල ඉල්ලුම අඩු ඉරිදා සහ නිවාඩු දින සඳහා පද්ධති පාලන මධ්‍යස්ථානයේ මගින් විශේෂ මෙහෙයුම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. හඳුනාගත් සම්ප්‍රදායික ජනන පද්ධතීන් අවස්ථිතිය වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා. හරි, එහෙනම් මේ ඉතුරු ටික සභාවේ දැන ගැනීම සඳහා මම සභාගත කරනවා. ඒ වගේම ආ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමා, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ බොහොම ස්තුතියි. මම ඔබතුමාට සුබපතනවා. මම ප්‍රාර්ථනා කරනවා අපේ පරණ හිටපු ඇමතුමාට වෙච්චේරනම ඔබතුමාට නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරන අතර විශේෂයෙන්ම අපේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 810ක් අපිට නිෂ්පාදනය ගන්න හැකියාව ලැබුණා නොරොච්චෝලේ බලාගාරයේ. ගරු ඇමතුමා, දැන් අපි කවුරුත් දන්නවා මේ බාල ගල්ලඟුරුත් එක්ක මාර්තු මාසේ මෙගාවොට් 630ත් 690කට මේක පල්ලෙහාට වැටුණා. ඉතින් මේ බාල ගල්ලඟුරු නිසාම අපිට ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කරන්න සිදු වුණා. දැන් උදාහරණයක් ගත්තොත් ඩීසල් වලින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න රුපියල් 80ක් යනවා. ගල්ලඟුරු වලින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න රුපියල් 23යි. එතකොට දැන් මේ වෙනකොට විදුලිය නිෂ්පාදනය කරන ඉන්ධන විශාල ප්‍රමාණයක් දැන් බෑ වෙනවා. ඔබතුමාට කියන්න පුළුවන් දැන් මේ වෙනකොට කොච්චර මුදලක් විදුලිය නිෂ්පාදනය කරන ඩීසල් වෙන්කර වලින් නිෂ්පාදනය කරන කොච්චර මුදලක් වෙන් කරලා තියෙනවද කියලා, කොච්චර වැය වෙලා තියෙනවද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?
මේකෙදි ඍජුවම මේ ප්‍රශ්නෙට අදාළ නොවුණත් මම ඒකට සඳහා පැහැදිලි කිරීමක් කරන්නම්. ඇත්තටම මෙතන තියෙන මිත්‍යා මතයක් තමයි මේ ගල්ලඟුරු වල ප්‍රමිතිය බාලවීම නිසා ඇතිවෙන අතිරේක විදුලි ජනනය සම්පූර්ණයෙන්ම ඩීසල් වලින් කරනවා කියන එක වැරදි. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් කරන්නේ නැතුව ඒ සඳහා ගිය අතිරේක පියවර පිරිවැය කුමක්ද කියන එක සම්පූර්ණයෙන්ම කරන්න බෑ. මොකද එක් එක් ෂිප්මන්ට් එකේ තියෙන එක එක ප්‍රමිතීන් වලට අදාළ ජනන ප්‍රමාණය වෙනස්. ඒ නිසා ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නේ නැතුව අපිට මේ පිළිබඳ ගිය සම්පූර්ණ මුදල කියන්න බෑ. ඒ වගේම කවුරු හරි උපකල්පනය කරනවා නම් අර කලින් සඳහන් කරා වගේ මේ සම්පූර්ණ අතිරේක ජනනය අපි ගන්නේ ඩීසල් වලින් කියලා ඒක එහෙම නෙමෙයි. දවල් කාලයේ අපි සූර්ය බලය ඇතුළු අනිකුත් ජනන ප්‍රභවයන්ගෙන් භාවිතා කරනවා. රාත්‍රී කාලයේදී අපි මේ පිරිවැය පිළිබඳ මේ විදුලි අවශ්‍යතාවය ජල විදුලිය ඇතුළු අනිකුත් ප්‍රභවයන් පාවිච්චි කරලා කරනවා. අත්‍යවශ්‍ය මොහොතේදී විතරයි අපි ඩීසල් වලින් යන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
එතැන් මේ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් විතරයි නිශ්චිතව ප්‍රමාණය අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. අපිට ඒ සඳහා තව කාලයක් යයි.
කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අර්ජුන මන්ත්‍රීතුමාට යොමු කරනවා.
ගරු අර්ජුන මන්ත්‍රීතුමා,
ගෞරව சபாநாயகர் அவர்களே, முதன்முதலாக எங்களுடைய தமிழ் மக்களுடைய இதயத்தை கவர்ந்த தமிழ்நாட்டு முதலமைச்சர் விஜய் அவர்களுக்கு இலங்கை தமிழன், அடக்கப்பட்ட தமிழன் என்ற ஒரு தமிழ் குரலாக பாராட்டுகளை தெரிவித்துக் கொண்டு முக்கியமாக கதைக்க வேண்டிய விடயம் இந்த மின்சார சபை மின்சார தடை. அது வந்து வடக்கு மாகாணத்தில் வந்து தீவு பகுதிகளில் மின்சாரம் என்பது வழங்கப்படுவது இல்லை என்பது வந்து ஒரு மிகப்பெரிய குற்றச்சாட்டு. அண்மைய தினங்களில் வந்து நான் நெடுந்தீவு அல்லது டெல்ஃபிக்கு பயணித்த போது அங்கே பாதிக்கு பாதி மக்களுக்கு வந்து மின்சாரம் இல்லை. ஒரு கிழமையில் கிட்டத்தட்ட 7 நாட்களில் 5 நாட்கள் மின்சாரம் இல்லை. ஸோ இந்த தீவு பகுதிகளில் வந்து நீங்கள் கச்சதீவை விஜய் கேட்டிருக்கிறார் என்பதற்காக சொல்லியிருக்கிறீர்கள். உங்களுடைய ஜனாதிபதி வந்து கச்சதீவை தர மாட்டார் என்று நாங்கள் சொல்லுகிறோம். கச்சதீவை மட்டுமில்லை, யாழ்ப்பாணத்தையுமே தமிழகத்தில் கொடுக்க சொல்லி தமிழக மக்கள் எங்களை பாதுகாத்துக் கொள்வார்கள். ஆகவே எப்போது எங்களுக்கு தீவு
பகுதிகளுக்கு
எப்போது எங்களுக்கு மின்சாரம் தீவு பகுதிகளுக்கு வழங்கப்படும், அவ்வளவுதான்
அமாத்தி துமா.
මුලින් කිව්ව සඳහන් කරපු කාරණා මේකට අදාළ වෙන්නේ නැහැ. නමුත් මුළු ලංකාවේම සමස්ත ප්‍රදේශ ආවරණය කිරීම සඳහා අපිට එක් එක් තැන්වල සැලැස්මක් තියෙනවා. විශේෂයෙන් මේ දේවල් ලබා ගැනීම සඳහා දූපත් ආශ්‍රිතව සහ අනිකුත් ප්‍රදේශවලට විදුලි සම්බන්ධතා ලබා දීම සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් මේ වෙනකොට අපි සමහර ඒවා සැලසුම් කරලා ක්‍රියාත්මක කරමින් බව තියෙනවා. ඒ ක්‍රියාත්මක කිරීම අවසන් වෙනකොට තමයි අපිට කියන්න වෙන්නේ ඔබතුමා නිශ්චිත දිනයක් සඳහන් කරොත් මෙන්න මේ දේ කියන්නේ ඒක සඳහන් කරන්න බෑ. ඒ අපේ තියෙන මූල්‍ය ශක්තිය මත ඒ අදාළ යටිතල පහසුකම් සම්පූර්ණ කළා සමස්ත ඒ දූපත් වාසී මේ දූපත් විතරක් නෙමේ සමස්ත දිවයිනම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්න අංක 7 ගරු නීතිඥ දාසරි ජයසේකර මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය
මහානගර කතානායකතුමනි
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ප්‍රශ්න අංක A1 වර්තමාන කතානායකවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවක සංඛ්‍යාව 12ක් වන අතර අනුමත සේවක සංඛ්‍යාව 20කි. ඒ විස්තර අනුව පෞද්ගලික ලේකම් චමීර ප්‍රියශංක ගාල්ලගේ මහතා, සම්බන්ධීකරණ ලේකම් AHMJM අතපත්තු මහතා, WMDB උඩුගොඩ මහතා, මහජන සම්බන්ධතා නිලධාරී AA රාජේන්ද්‍රමිය, කළමනාකරණ සහකාර GD කෞශල්‍යා, UI අබේසූරිය, WDMK නන්දසේන, රියදුරු DMP සුරංග, TPR SN කුමාරසිංහ, WDP පියමන්ත, WGD සුසන්ත, HLI උදයංග. ප්‍රශ්න අංක 2 වර්තමාන කථානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කථානායක ධූරයට පත්වීමෙන් පසු එනම් 2024 12 17 දින සිට මේ දක්වා කථානායකවරයාගේ නිල නිවස ලෙස කථානායක නිල නිවස ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කරනු නොලබයි. ප්‍රශ්න අංක 3 එකී නිල නිවස සඳහා පත්කර තිබෙන සේවක සංඛ්‍යාව 8ක් වන අතර අනුමත සේවක සංඛ්‍යාව 15කි. ඔවුන්ගේ නම් සහ තනතුරු මෙසේය. තනතුර උද්‍යාන අධීක්ෂක K ලක්ෂ්මන් ප්‍රනාන්දු, උද්‍යාන නඩත්තු සහායක HMF අරුන් කමල්රාජ් සහ J රාම්‍යලාල් හෙට්ටිගොඩ, කාමර සේවක MS ප්‍රියංජන කුරේ, NAW ප්‍රදීප් බන්දුල, SK සිරිසේන, සනීපාරක්ෂක කම්කරු VS මංගලසිරි පෙරේරා, උද්‍යාන නඩත්තු සහායක දෛනික ගෙවීම් S සමින්ද සොයිසා මහතා. ප්‍රශ්න අංක A1 කතාන වාහන සංඛ්‍යාව 7යි. ඒ 7 මේ ඒ 2026 331 දින වෙනකොට වාහන අංක සංඛ්‍යාව 7යි. එම වාහනවල විස්තර ඔබතුමා අහලා තියෙනවා මේ මන්ත්‍රීතුමා, මම මේ විස්තර තියෙනවා. ඒ විස්තර කාර්වල නම්බර් ප්ලේට් උත් කියන්න ඕනේද? මම විස්තර කියන්නම්. මෙහෙමයි, නම්බර් ප්ලේට් උත් ඉල්ලලා තිබ්බ නිසා මම අහයිත් අහවරු කරන්නේ. හරි, මෝටකා මිත්සුබිෂි
මම මේක කිසි වෙලාවක මේකේ මේ නම්බර් ප්ලේට් இல்ல නෑ, වාහනවල අංක இல்ல
තියෙනවා. හරි, ඕකේ. මම වාහන 7 විස්තර කියන්නම්. ගරු කථානායකතුමා වාහන 2යි භාවිතා කරන්නේ. Mitsubishi කාර් එකයි, BMW එකයි, Mitsubishi එක පෙට්‍රල්, BMW එක diesel. එතුමා මෙතෙක් කල් සියලුම කථානායකවරුන්ට අසීමිත මේ මොනවාද ඉන්ධන අලාවන්ස් එකක් තිබ්බා. මෙතුමා ඒක සීමා කළා තියෙනවා අමාත්‍යවරයෙක්ට අදාළ වන විදිහේ ෆුවල් අලාවන්ස් එක තමයි ගන්නේ, ලීටර් 900ක්. එතකොට ටොයෝටා ඩීසල් මෝටර් කෝච් එකක් මාධ්‍ය අංශය පාවිච්චි කරනවා කතානායකතුමාගේ. නිසාන් කාර් එකක් පුද්ගලික ලේකම්තුමා පාවිච්චි කරනවා. ඩුවල් පර්පස් මිත්සුබිෂි වාහනයක් සම්බන්ධීකරණ ලේකම්වරයෙක් පාවිච්චි කරනවා. අනිත් ටොයෝටා ඩුවල් පර්පස් එක තව සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් පාවිච්චි කරනවා. ටොයෝටා මෝටර් කාර් එක මහජන සම්බන්ධතා නිලධාරී පාවිච්චි කරනවා. මම මේ සියලුම විස්තර සභාගතත් කරනවා. මේ ප්‍රශ්න අංක 3 ඉහත වාහන සඳහා පාර්ලිමේන්තුව මගින් ඉන්ධන දීමනාව පමණක් ගෙවීමට කටයුතු කර ඇත. ප්‍රශ්න අංක ඒ 1 ඔව් රාජ්‍ය පරිපාලන පළාත් සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අංක HD ඇලෛරක් H ඇලෛරක් GQ ඇලෛරක් LO ඇලෛරක් 8.1.2 හා 2025/03/26 දී නැති ලිපිය මගින් 2025/01/8 වැනි දින සිට ගරු කතානායකවරයා ලෙස ධූරය දලන කාල සීමාව සඳහා පමණක් පදිංචිය සඳහා කොළඹ 4 ලොරිස් පටුමග අංක 8.1 දරන රජයේ නිල නිවාසය ගරු කතානායකවරයා වෙත වෙන්කර ඇත. ප්‍රශ්න අංක ඒ 2 ඔව් ඒ 3 නිවසේ කුලිය වශයෙන් නිවාසලාභියා වන ගරු කතානායකවරයාගේ මාසික දීමනාවෙන් 12.5ක් මාසිකව අය කරන අතර එය රජයේ ආදායමට බැර කරනු ලබන අතර එම නිවසේ විදුලි බිල්පත් සහ ජල බිල්පත්ද නිවාසලාභියා විසින් ගෙවනු ලබයි. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා, ගරු අගමැතිතුමගේ පළවෙනි ප්‍රශ්නේ විශේෂයෙන්ම දැන් මේ නිල නිවස ගරු කතානායකතුමා සාමාන්‍යයෙන් මේක උපලේඛනගත නිල නිවසක් විදිහට තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. මොකද හේතුව ලංකාවේ ආයතන සංග්‍රහයේ උපලේඛනගත නිල නිවාස තියෙනවා 3ක්. පළවෙනි එක ජනාධිපතිතුමාගේ නිල නිවස, දෙවෙනි එක අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවස, තුන්වෙනි එක කතානායකතුමාගේ නිල නිවස. මේක කිසි වෙලාවක කමිටුවකට බැහැ පාර්ලිමේන්තුවේ තියෙන මේක වෙන කාටවත් පවරන්න. හැබැයි දැන් ඒක කරලා තියෙනවා කියලා නේ කියන්නේ. හැබැයි මුල හරියේ සම්පූර්ණයෙන් කතානායකතුමා ඒ නිල නිවස පාවිච්චි කරා. තිබිච්චේවට තිබුතුමා තිබිච්ච රැස්වීම් වලට පාවිච්චි කරා. මල්ලංග වුණා නම් ඉදිරිපත් කරන්න පුළුවන් දිනවකවානුත් එක්ක. දෙවනුව මේ නිල නිවසේ කතානායකවරයා පදිංචි වෙලා නැත්තම් ඒකේ කොහොමද 8 දෙනෙක්ගේ පත්වීම් එතුමා ගැහුවේ? ඒක දැන් 8 දෙනෙක්ගේ පත්වීම් ගහලා තියෙනවා. 7 දෙනෙක්ගේ 8ක් ඉන්නවා. එක්කෙනෙක් හිටියා කලින්. 7 දෙනෙක්ගේ අලුත් පත්වීම් ගහලා තියෙනවා. කතානායකතුමා නිල නිවසේ නැත්තම් ඇයි 7 දෙනෙක්ගේ පත්වීම් එතුමගේ නමින් නිකුත් කරේ? එහෙම කරන්න අයිතියක් එහෙම නම් තියෙන විදියක් නැහැ. මොකද ඒක එතුමගේ නිල නිවසක් නෙමෙයි. ඉතින් ඒක නිසා මම අහන්න කැමතියි මේ සම්බන්ධව මොකද්ද පුතුමාලා ගන්න පියවර
කියලා. ඔබතුමා සඳහන් කර පරිදි ඒ නිල නිවාස 3ක් තියෙනවා. ඒ අදාළ තනතුරු වලට අයත් වෙන. නමුත් ඒවැයි කවුරුවත් පුද්ගලික පරිහරණයට පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් නිල වශයෙන් රාජකීය රජයට අවශ්‍ය වෙන වෙලාවට ඒ නිල නිවාස පාවිච්චි කළා තියෙනවා රැස්වීම් වලට. උදාහරණයක් හැටියට ඊයේ රෑ මාලදිවේ ඉන්නේ ජනාධිපතිවරයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය ජනාධිපති නිල නිවාසේ තමයි අපි ඒක කරේ. ඒ විදිහට අරලියගහ මන්දිරයත් පාවිච්චි කරනවා. කතානායකතුමාට නිල උත්සව වලට වැඩසටහන් වලට එතුමත් නිල නිවාස පාවිච්චි කරනවා. ඉතින් ඒ අනුව සහ ඒ නිල නිවාසය ඔහු හිටියේ නැති වුණාට එහි මේන්ටෙනන්ස් වෙනුවෙන් ඒක පවත්වාගෙන යන විශාල මන්දිරයක් ඔබ දන්න පරිදි විශාල ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. ඒක නඩත්තුව සඳහා ඔහු කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යනවා. ඔබ මම කියපු පරිදි එතන අනුමත කරලා තියෙන කාර්ය මණ්ඩලයට වඩා අඩු ප්‍රමාණයකින් තමයි ඒක කරගෙන යන්නේ. මිනිමම් ස්ටාෆ් එක පාවිච්චි කරලා නඩත්තු කරන එක තමයි කරගෙන යන්නේ.
ගරු අස් වෙන්නේ කියන්නේ කතානායක නිල නිවස පාවිච්චි වෙනවා. කතානායකතුමා ඒක වෙන කාටවත් බාර දීලා නැහැ. දැන් එතුමා කියලා තිබුණේ නැ නෑ. දැන් දෙකක් තියෙන දෙයක් නෑනේ ගරු මේ අගමැතිතුමිය. ඒ කියන්නේ කතානායක නිල නිවස කියලා තියෙන එක කතානායකවරයාට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි ඒක දාලා තියෙන්නේ. ඒක එතුමා නිදා ගන්නවද නැද්ද කියන එක අපිට අදාළ නෑ. ඒකේ විවිධයකට පාවිච්චි කරලා වුණත් එතුමා කියලා තියෙනවා කලින් තීන්දුවක් ගත්තයි කියලා පාර්ලිමේන්තුවේ මේ තිබෙන කාර්ක සභාවෙන් අපේ ජාතිපතිතුමා ඉන්න කාර්ක සභාව මොකද්ද මේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව හරි නෑ ඒකට මේ මොකද්ද ඒකට කියන්නේ ස්ටාෆ් මැනේජ්මන්ට් කමිටි නේ ඒකෙන් තීන්දුවක් ගත්තයි කියලා කතානායක නිල නිවසේ එතුමා භාවිතා කරන්නේ නැහැ කියලා දැන් ඔබතුමිය කියනවා ඒක භාවිතා කරනවා විවිධ නිල කටයුතු වලට කියලා එතකොට අත්ත වශයෙන් කතානායක නිල නිවසක් තියෙනවා හරි එතකොට කතානායක නිල නිවසක් පාවිච්චි කරන ගමන් තව නිල නිවසකුත් එතුමා පාවිච්චි කරනවා අර ස්ථානේ දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ ස්ථානෙම ලොරිස් රෝඩ් එකේම ඔය තියෙන ස්ථානෙම තව නිල නිවසක් එතුමාගේ පෞද්ගලික ලේකම්වරයාටත් දීලා තියෙනවා මම දන්නේ නැහැ ලොරිස් ඒ නිවාස සංකීර්ණය ඒක බොහොම පැහැදිලිව ගහලා දෙනවා මම මේක සභාගත කරන්නම් මේ ඒක ඒක දාලා තින්නේ 2025 දිනේ මල් ළඟ මේක හරියට පේන්නේ නැහැ මම මේක ඉදිරිපත් කරන්නම් මම මේක දාලා තියෙනවා 2025 6/6 දින සිට 2030 6/5 දින දක්වා ගරු කතානායකතුමාගේ පුද්ගලික ලේකම් ධූරය දරන තෙක් දිනයන්ගේ එළඹෙන දින අදාළ නිවස මේ මාත්‍යංශයත් බාර්දීම රජු සිදු කරන ලබන කරන්න කියලා දාලා තිනවා චම්මිර ප්‍රියංක ගාල්ලගේ මහත්තයා මම දන්නේ නැහැ ලංකා ඉතිහාසයේ කතානායකගේ පුද්ගලික ලේකම්ට අමාත්‍ය නිල නිවාස තමයි ලොරිස් රෝඩ් එකේ තියෙන්නේ එහෙම එකක් ලබලා දුන්නේ නැහැ කියලා මම නම් ඉතිහාසයේ දැකලා නැහැ ඉතින් මම අහන්න කැමතියි කතානායකතුමාත් නිල නිවාසක් කරන් තිනවා එක නිල නිවාසක් පාවිච්චි කරන ගමන් කතානායක නිල නිවාස කියලා නඩත්තු කරන ගමන් සේවකයෝ දාලා එතුමා තව නිල නිවසක ඉන්නවා. එතකොට නිල කතානායක නිලතුමාට නිල නිවාස දෙකයි. එකක් නිදා ගන්න පාවිච්චි කරන එක අනිත් එක දින රැස්වීම වලට පාවිච්චි කරන එක. ඒ ඇස්සේ ඒ සංකීර්ණෙම එතුමායි පුද්දලි ගලේකම්ටත් නිවාසයක් අරන් දීලා තියෙනවා. මම දන්නේ මෙහෙම කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මං හිතන්නේ ඒක නිසා මේකට ඔබතුමාලා කරුණා කරලා උත්තරයක් දෙන්න මං අගමැතිතුමෙක්ගෙන් මේක අහන්නේ මේ විවක්ෂේ අනුපක්ෂ ප්‍රදාන සමිතිය එතුමායි නෙමෙයි.
ගරු අග්‍රාමාත්‍යතුමා
ඔබතුමා පිළිතුරට උත්තරේනේ
ඕනේ
අග්‍රාමාත්‍යතුමේට
අවසරය තියෙනවා පිළිතුර ලබා දීමට වෙන කෙනෙක් නොමිනේට් කරන්න ඕන
මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න අහන්න අපි තීරණය කරන්න කවුද උත්තර දෙන්නේ කියලා සභානායක ගරු ආණ්ඩුකාරතුමා
ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
ගරු කතානායකතුමනි දැන් හරි හරි ගරු කතානායකතුමනි ප්‍රශ්නයත් පැහැදිලි හැබැයි එතුමා ඒ ප්‍රශ්නය පිළිතුර සහ විකෘති අන්දමින් සභාගත කරන්න උත්සාහ කරා. ඒක මම නැගිට්ටේ. පළවෙනි කාරණය තමයි අපි රජයේ හරියට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා මේ නිල නිවාස අත්හැරීම සඳහා. ඒ අනුව අපි ඇමති නිවාස අත්හැරියා. දැන් ඇමති නිල නිවාස කියලා එකක් නැහැනේ. හැබැයි ඒ ඇමති නිල නිවාස ඊළඟ කටයුතු සඳහා භාවිතා කරන තෙක් නඩත්තු කරන එක රජයේ වගකීමක්. අපි අනුව කරගෙන යනවා. ඒ ඇමති නිල නිවාස කීපයක් අපි මහාධිකරණ තුනකට හර්ෂණ නානකරවතුමා ඇමති නිල නිවාස කීපයක් මහාධිකරණ බවට පරිවර්තනය කරා. ඊළඟට ආර්ථික කටයුතු සඳහා සමහර ඇමති නිල නිවාස යොදා ගැනීමට සැලසුම් කරලා පවතිනවා. එතෙක් ඒවා නඩත්තු කිරීම කරගෙන යනවා. ජනාධිපති මන්දිරත් එහෙම තමයි. නිල කඩුව සඳහා භාවිතා කරන ජනාධිපති මන්දිරය අරුණාට පස්සේදී ඉතින් නඩත්තු කරගෙන යනවා. හැබැයි අපි ඒවා ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන කටයුතු වලට පරිවර්තනය කිරීම සඳහා තමයි දැන් කටයුතු කරමින් යන්නේ. කතානායක නිවසත් ගරු කතානායකතුමා කටයුතු වල පාවිච්චි කරලා නැහැ. අපි ඔබතුමා අහ ප්‍රශ්නේ මම දන්නව ඔක අහන්නේ කියලා මේ හත් දෙනා ඒ සේවකයන් හැටියට එහි නඩත්තු කටයුතු වල විතරයි යොදාගෙන තිබෙන්නේ. එහෙම නැත්නම් ඒක අයාලේ යන්න ගියොත් එහෙම අපිට ඊළඟට අපි මේ පාර්ලිමේන්තු කටයුතු කාර්ක සභාවේදී කතා කරලා තිබෙනවා මේක වැදගත් ප්‍රයෝජන කටයුතු වලට භාවිතා කරන්න ඒ සඳහා නඩත්තු කිරීම පමණයි කරන්නේ. එහෙම නැතුව එතුමා එක නිවාසක ඉන්නවා තව නිවාසක ඉන්නවා කියන එක නෙමෙයි. ඒ නිසා වැරදි අර්ථයක් ගන්න එපා.
මේ මගේ ප්‍රශ්නේ උත්තර දෙන්න
ඕනේ. ඒක තමයි කිව්වේ.
ගරු ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන්. දැන් පළවෙනි ප්‍රශ්නේ අහලා ඉවරයි. පළවෙනි ප්‍රශ්නේ ඉවරයි ගරු මන්ත්‍රීතුමා. දායසිරි මන්ත්‍රීතුමා.
මම මෙහෙමයි මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඔබතුමා නම් දැන් උත්තර දෙන්න හදන්නේ මම අහන්නේ අමාත්‍ය නිල නිවාස තියෙනවා ලංකාවේ 47ක් හරි එතකොට අමාත්‍ය නිලවාස වලින් තුනක් තමයි ඔබතුමාලගේ මහාධිකරණයට දීලා තියෙන්නේ. අනිත් ඒවා දැන්
ගරු මාතෘකාව ප්‍රශ්නෙට අදාළව
මට කියන මට මේ පස්සේ තේරුන්නේ නැහැ නේද
මට.
හරි. එතකොට අනිත් නිල නිවාස දැන් අපි ඔබතුමාලා පත්‍රේ දැන් දාලා තියෙනවා මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන්. ඒ වගේ සිල්ලර් වල නම් කරන්න පවා දෙන්න දැන් ලෑස්ති කරලා තියෙනවා ඒවා. හරි මම මේ මල්ලලා තියෙනවා ડોකියුමන්ට් එක. හරි. එතකොට මම අහන්නේ ඔබතුමාලා කිව්වා මෙතන අපේ නෑ හඳුන්නේ නැති මහත්මයා එතුමා කිව්වා ජනතාවට නැති කිසි දෙයක් අපිට උමනා නැහැයි කිය. දැන් කථානායකතුමාගේ පැත්තකින් තියන්නකෝ. කථානායකතුමාගේ පුද්ගලික ලේකම්ට මොකටද අමාත්‍ය නිලවාසයක් දෙන්නේ? මම අහුවේ ඒකයි ප්‍රශ්නේ.
ගරු
ප්‍රශ්නේ අහුවේ මේක පාර්ලිමේන්තු සම්ප්‍රදාය නෙමෙයි. කථානායකතුමාගේ කාර්ය මණ්ඩලය මට තේරුණා හොඳට. කථානායකතුමාගේ කාර්ය මණ්ඩලයේ කිසියෙකුට අමාත්‍ය නිලවාස ලබා දීලා නැත. සමහර දේවල් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට සිල්ලර වගේ පේන්න පුළුවන්. එතුමාට ඒක ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් අපි සිල්ලර වැඩ වලට ඔබලා දෙන්නේ නැහැ. රටේ ආර්ථික කටයුතු වලට වැදගත් වෙන දේවල් පමණයි ලබා දෙන්නේ.
ප්‍රශ්න අංක 8 ගරු චාමර සම්පත් දසනායක මහතා අග්‍රාමාත්‍ය තුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය සිට.
ජන අගමැතිතුමියගෙන් ප්‍රශ්න
ගරු රවිකරණාරංග මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් පොලිග් මැද
අතනගතුමා ඒ ප්‍රශ්නෙට හොඳම දේ තමයි මගේ අසල්වැසි ගෙදරට
ගරු මන්ත්‍රීතුමා පොයින්ට් පොඩ් එකක් නේ ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රී ඔබතුමා යස් ගරු අග්‍රාමාත්‍යතුමිය
ගරු කථානායකතුමනි ප්‍රශ්න අංක A1 පිළිතුර විභාග වර්ෂය 2022 සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යාව 317,326යි. විභාග වර්ෂය 2023 අයදුම්කරුවන් සංඛ්‍යාව 322,537යි. 2024 322,704යි. A2 පිළිතුර 2022, 23, 24 වර්ෂවල අපස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව අතරින් ඊට අනුරූපී විභාග වර්ෂ තුල අපස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව පහතින් ඉදිරිපත් කර ඇත. විභාග වර්ෂය 2025 සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යාව 221,413යි. ගරු මන්ත්‍රීතුමා 26ටයි 27ටයි තාම උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා නැහැ නිසා ඒ සංඛ්‍යාව මා ළඟ නැහැ. ප්‍රශ්න අංක A3 පිළිතුර උසස් පෙළ 2025 පවැත්වූ වර්ෂය විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 221,413යි. පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාව ප්‍රතිශතයක් හැටියට 65.29යි. අපස සාමාන්‍ය පෙළ පැවැත්වූ වර්ෂය 2022 විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 317,326යි. පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් හැටියට 93.57. 2023 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියත් 322,537ක්. පළමු ශ්‍රේණියේ ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ඇටියට ඒක 92.08යි. 2024ට අනුව විභාගයට පෙනී ඉඳලා තියෙනවා 322,704ක්. පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ඇටියට 95.15. 2012 පළමු ශ්‍රේණියට ඇතුළත් වීම 339,142යි. 2013 350,294යි. 2014 339,145යි. ආ අදාළ නැත.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමියගෙන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ලයිලයියේ ක්‍රියාත්මක කරන්න ගියා 2026. නමුත් මොඩියුල ප්‍රශ්නය නිසා මේ රටේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත් වුණා මොඩියුල ප්‍රශ්නේ. දැන් නම් ඒක යට ගිහිල්ලා අමතක වෙලා. හැබැයි ආයේ 27 පටන් ගන්නකොට ප්‍රශ්නේ පටන් ගයි. දැන් එක වසර ක්‍රියාත්මක වෙනවා. මම ඔබතුමියගෙන් අහන්නේ 26 එක වසර ක්‍රියාත්මක වෙනවා, 27 දැන් පටන් ගන්න යනවා, නැවත පටන් ගන්නවද? මේ වෙනකොට ගුරුවරු පුහුණු කරගෙන යනවද? පුහුණු කරලාද ඉන්නේ? නැත්තම් පළාත් අධ්‍යාපන කාර්යාල වල මුදල් යවලාද පුහුණුව සඳහා? ඒ වගේම 2027 ස්ථිරවම පටන් ගන්න දැන් පොත් අච්චු ගහලා ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ නැත්නම් ජනවාරි දෙසැම්බර් වෙනකොට පටන් ගන්න ගිහිල්ලා ආයෙත් ගිය අවුරුද්දේ වගේ ප්‍රශ්නේ ඇති වෙයිද කියන එක සැකයක් තියෙනවා දෙමාපියෝ අතර. ඒක නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය 27 මේ නැවත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගන්නවා.
ගරු අග්‍රාමාත්‍ය
කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා මන්ත්‍රීතුමාට මේ ප්‍රශ්නය අහපු එක පිළිබඳව මට ඒකට පිළිතුරක් ලබා දීමට මේ අවස්ථාව සලසන එක ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. 2027 හයවෙනි වසර ආරම්භ කරන්න සියලුම කටයුතු සූදානම් කරමින් යන්නේ. 2026 ආරම්භ කරපු පළවෙනි වසර දැන් සාර්ථකව කරගෙන යනවා. 2027 දෙවනි දෙක වර්ෂයටත් ආරම්භ කරනවා. ඒ සඳහා මොඩියුල ක්‍රියාකාරකම් පොත් ප්‍රින්ට් කරන්න පටන් අරගෙන තියෙන්නේ. 2027 හයවෙනි වසරේ අපි ඒ සියලුම මොඩියුල සමාලෝචනය කරලා විෂයානුකූල කමිටුපත් කරලා ඒක සමාලෝචනය කරලා වෙන්න ඕන වෙනස්කම් සාකච්ඡා කරලා ඒව සියල්ලම දැන් සම්පූර්ණයි. ඒවා මුද්‍රණය කරන්න මේ මාසය තුල යවන්න නියමිතයි ඒ හයවෙනි වසර සඳහා. ඒ වගේම ගුරු පුහුණුවත් ආරම්භ කරනවා ගරු කතානායකතුමනි. ජූනි මාසයේ වෙනකොට ගුරු 6 වෙනි ශ්‍රේණියේ ගුරු පුහුණුවක් ආරම්භ කරන්න සැලසුම් කළා තියෙනවා. ඒ සඳහා මුදල් වෙන් කළා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අගමැතිතුමිය, ඔබතුමිය අධ්‍යාපන ඇමතිතුමිය හැටියට මේ ප්‍රශ්නය දැන් තව මාස 6කින් දෙවැනි ප්‍රශ්නේ 6 වෙනි ශ්‍රේණියේ ප්‍රශ්නේ එනවා. එනිසා ඔබතුමිය මේ වෙනකොටත් මේ විදිය මේවා ජනතාව නැත්නම් අධ්‍යාපනය දැනුවත් කරලා වැඩසටහන් පටන් ගත්තා නම් මං හිතනවා ගිය සැරේ වගේ අසාර්ථක වෙන්නේ නැහැ, කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වෙනකොට දැන් මේ ප්‍රශ්නේ ඉතිහාසය නැහැ කියලා ප්‍රශ්නයක් තිබ්බනේ. ඉතින් ඒක නිසා ඉතිහාසය නැති වුණොත් මේ ඔබතුමිය ඩොලර් මිලියන 300ක් සඳහා නෙමේ ලෝක බැංකුව අපේට ඩොලර් මිලියන 300ක් දෙනවා කියලා නෙමේ, ඩොලර් මිලියන 300නේ අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න මූලික වෙලා තියෙන කියන එක තමයි මම දන්නේ රටේ තියෙන මතය. හැබැයි ඩොලර් මිලියන 300 හම්බුණාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඩොලර් මිලියන 300 හම්බෙන්නත් හම්බුණාද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා 6 වෙනි ශ්‍රේණිය දැන් පටන් ගන්නවා නම් දැන් ඉඳලා ඒ ගුරු පුහුණු වැඩසටහන්, ඒ වගේම පොත් අච්චු ගහන එක, මොඩියුල සකස් කිරීම සියල්ලම හැබැයි දෙසැම්බර් වෙනකොට ඉවර කරා නම් ජනවාරි පටන් ගන්න පුළුවන්. නැත්තම් ගිය අවුරුද්දේ ප්‍රශ්නෙම අනිවාර්යෙන් වෙනවා අගමැතිතුමිය.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, එතුමාගේ යෝජනාවලට මම ස්තුතිවන්ත වෙනවා. කිසිම ප්‍රශ්නයක් එන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක සියලුම කටයුතු ඒ අයුරින් සිදුවිය යුතු විදියට සිද්ධ වෙමින් පවතිනවා. මේ වෙනකොට ජාතික මෙහෙයුම් කමිටුවක් අපි පත් කරලා තියෙනවා. ඒ ජාතික මෙහෙයුම් කමිටුවේ අදාළ නියෝජිතයන් සියලු දෙනාම වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළුව ඒ කමිටුවේ ඉන්නවා. ඒ කමිටුවේ අධීක්ෂණය යටතේ තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. එතකොට මේකට යම් කිසි විදියකට බාධාවක් සිද්ධ වෙනවා නම් බාධාවක් සිද්ධ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන පාර්ශවයකින් හෝ ඒක හරහා ඒක අවුලට පත් කළා ආණ්ඩු අපහසුතාවයට පත් කරන්න උත්සාහ කිරීමේ අරමුණින් මැදිහත් වුණොත් මිසක් මේ ක්‍රියාවලිය තුළ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේක අපි සැලසුම් කරගෙන ජනවාරි මාසයේ 6 වෙනි ශ්‍රේණිය ආරම්භ කරන්න නියමිතයි. ඒ සඳහා සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරමින් යන්නේ. ගුරු දෙමව්පියන් ඇතුළු සියලු දෙනා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනත් අපි ජූලි අගෝස්තු මාස වෙනකොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, අවසාන වශයෙන් සමා වෙන්න, ලෝක බැංකුවේ ආධාර ලැබිලා නැහැ මේ ප්‍රතිසංස්කරණ සඳහා.
ප්‍රශ්න අංක 9, ගරු අජිත් ගියාන් මහතා, ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු අමාත්‍යතුමාගෙන් අහනවා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා,
ගෞරව සභානායකවරුකලේ, ගෞරව අජිත් ගියාන් අවර්කල් கேட்ட கேள்விகளுக்கு ஆவன் ஆனா ரோமிலக்கம் 1 ஆம் ரோமிலக்கம் 2 ஆம் கொடுத்துள்ளது. ரோமிலக்கம் 3 அலங்கார மீன் வளர்ப்பு நிலையங்கள் 3, நன்னீரால் மீன் வளர்ப்பு நிலையங்கள் 3, உவர்நீரால் மீன் வளர்ப்பு நிலையங்கள் 1, நன்னீர் மீன் வளர்ப்பு நிலையங்கள் 10. 4வது கேள்வி, ரோமிலக்கம் 4, நன்னீர் மீன் வளர்ப்புக்கு தேவையான மீன் குஞ்சுகள் வழங்கும் திறன் போதுமானதாக இல்லை. நன்னீர் மீன் வளர்ப்புக்கு தேவைப்படும் மொத்த மீன் விரலை குஞ்சுகளின் எண்ணிக்கை ஏறத்தாழ 480 மில்லியன் தேவைப்படுகின்றது. கடந்த ஒரு ஆண்டில் எங்கள் மீன் வளர்ப்பு நிலையங்கள், மீன்வள சங்கங்கள் கட்டுப்பாட்டில் உள்ள மீன் குஞ்சு வளர்ப்பு நிலையங்கள் மற்றும் தனியார் மீன் குஞ்சு வளர்ப்பு நிலையங்கள் மொத்தமாக 67 மில்லியன் மீன் விரலி குஞ்சுகள் மட்டுமே வழங்கியுள்ளன. இதனை கருத்தில் கொண்டு எதிர்காலத்தில் மீன்வள சங்கங்களையும் தனியார் மீன் குஞ்சு வளர்ப்பு நிலையங்களையும் இனப்பெருக்க மையங்களாக மேம்படுத்த தேவையான தொழில்நுட்பங்களை வழங்க நடவடிக்கை எடுக்கப்படும் என்பதை தெரிவித்துக் கொள்கின்றேன். மேலும் ஒவ்வொரு பொருத்தமான நீர்த்தேக்கங்களிலும் 1000 சதுர கிலோமீட்டர் சிமிந்தி தடாகம் மற்றும் 4000 சதுர கிலோமீட்டர் சேற்று தடாகம் அமைக்க திட்டமிடப்பட்டுள்ளது. அத்தோடு இலங்கை நீர் உயிரின வளர்ப்பு அதிகார சபைக்கு 3 பெரிய அளவிலான இனப்பெருக்க மையங்களை அமைக்கவும் திட்டமிடப்பட்டுள்ளது. அலங்கார மீன் வளர்ப்பு உற்பத்திகளுக்கு உயர்தரமான இனப்பெருக்க இருப்புகளை வழங்கவும் ஏற்றுமதிகளுக்கு தேவையான சிறப்பு மீன் வகைகளை வழங்கவும் ரம்படுகள்ல கினிகத்தேன மற்றும் செவனப்பிட்டிய ஆகிய 3 அலங்கார மீன் இனப்பெருக்க மையங்கள் செயற்பட்டு வருகின்றன. ரம்படுகள்ல அலங்கார் மீன் இனப்பெருக்க பயிற்சி மையம் இந்த துறையில் புதிதாக நுழைவோருக்கு அடிப்படை பயிற்சிகளை வழங்கவும் ஏற்கனவே ஈடுபட்டுள்ளது என்பதை மேலும் தெரிவிக்க விரும்புகின்றேன். அதேபோன்று உவர்நீர் இறால் வளர்ப்பு தொழில்துறைக்கு தேவையான இறால் குஞ்சுகளை முழுமையாக தனியார் துறையினால் வழங்கப்படுகின்றது. நன்னீர் இறால் வளர்ப்பு தொழில்துறைக்கு தேவையான போதுமான இறால் குஞ்சுகள் வழங்கும் திறன் அதிகார சபைக்கு உள்ளது என்பதை இந்த இடத்தில் நான் தெரிவித்துக் கொள்கின்றேன். ஆவண்ணா ரோமிலக்கம் 1. ஆம், 2017-19 காலப்பகுதியில் தம்புள்ள நீர் வேளாண்மை அபிவிருத்தி நிலையத்தின் வருமானம் வங்கியில் வைப்பு செய்யப்படாததால் ₹16,28,497.50 அளவிலான மோசடி இடம்பெற்றுள்ளது. இதுகுறித்து மேற்கொள்ளப்பட்ட ஒழுங்கு நடவடிக்கை விசாரணைகளின் போது குற்றவாளிகளால் அடையாளம் காணப்பட்ட 2 அதிகாரிகள் ₹54,250 தொகையை அதிகார சபைக்கு செலுத்தியுள்ளனர். மேலும் குற்றவாளிகளாக கண்டறியப்பட்ட மற்றும் 2 அதிகாரிகளிடமிருந்து மேற்கொண்ட தொகையை மீட்டெடுக்க சட்ட நடவடிக்கைகள் தற்பொழுது முன்னெடுக்கப்பட்டு வருகின்றது. ரோமிலக்கம் 2. அதிகார சபை நீர் உயிரின வளர்ப்புத்துறையை அபிவிருத்தி செய்வதற்கான வேலை திட்டம் ஒன்று கொண்டுள்ளதா என்ற கேள்வியை கேட்டிருக்கின்றார். ஆம், அதில் ஒவ்வொரு விடயமாக நன்னீர் மீன்பிடி கைத்தொழிலை முன்னேற்றுவதற்கான சகலவிதமான நடவடிக்கைகளும் எடுத்தப்பட்டிருக்கின்றது. அதில் விசேடமாக நீர்த்தேக்கங்களுக்கு தேவையான விரலி குஞ்சுகளை சேமிப்பதுடன் தொடர்புடைய கிராமிய மீன்வள அமைப்புகளுடன் இணைந்து ஒரு திட்டம் தயாரித்து செயல்படுத்தப்படுகின்றது. இதன் அடிப்படையில் எதிர்காலத்தில் அனைத்து நீர்த்தேக்கங்களும் மீன் விரலை குஞ்சுகளை விடுவிப்பு திட்டங்களை தயாரிக்கப்பட்டிருக்கின்றது. நீர்த்தேக்கங்களில் வலை கூண்டு பயன்படுத்தி உணவுகளை மீன் வளர்ப்பு பிரபலப்படுத்தும் திட்டங்களை முன்னெடுக்கப்பட்டு வருகின்றது. பொருத்தமான நீர்த்தேக்கங்களுக்கு அருகில் சீமெந்து மற்றும் சேத்து தடாகங்களை அமைக்கப்பட்டுள்ளது. இது தொடர்பான விரிவான செயற்பாடுகளை முன்னெடுக்கப்பட்டு வருகின்றது. புதிய 3 மீன் இனப்பெருக்க மையங்கள் அமைப்பதற்கு சாத்தியக்கூறு ஆய்வு எதிர்காலத்தில் மேற்கொள்ளப்படுகின்றது. அது சம்பந்தமாக தற்போது நடவடிக்கைகள் முன்னெடுக்கப்பட்டு வருகின்றது. அதேபோன்று தற்போதுள்ள மீன் இனப்பெருக்க மையங்களை மேம்படுத்தி மீன் குஞ்சு உற்பத்தியை அதிகரித்த திட்டங்கள் தயாரிக்கப்பட்டிருக்கின்றது. அதற்கான செயற்பாடுகள் முன்னெடுக்கப்பட்டு வருகின்றது. அதேபோன்று சபாநாயகர் அவர்களே, அலங்கார மீன்பிடி கைத்தொழில் அலங்கார மீன்பிடி வளர்ப்பவர்களுக்கு தேவையான இனப்பெருக்க இருப்புகளை மற்றும் மீன் குஞ்சுகள் மற்றும் தேசிய உயிரின வளர்ப்பு அதிகார சபையின் கீழ் 3 மையங்கள் மூலமாக வழங்கப்படுகின்றது. இது தொடர்பான விரிவான வேலை திட்டம் எங்களால் முன்னெடுக்கப்பட்டு வருகின்றது. அலங்கார மீன் வளர்ப்பு தொழில்துறைக்கு நிவாரண கடன் திட்டங்களை நாங்கள் முன்வைப்பதற்கு முன்னெடுத்திருக்கின்றோம். அதேபோன்று தேசிய உயிரின வளர்ப்பு அதிகார சபையின் ரம்படுகள் அலங்கார மீன் உற்பத்தி பயிற்சி மற்றும் இனப்பெருக்க மையத்தின் மூலமாக அலங்கார மீன் வளர்ப்பு தொடர்பான பயிற்சி வகுப்புகளை முன்னெடுத்து வருகின்றோம். அலங்கார மீன் வளர்ப்பு தொழில்துறையில் அறிவை பகிர்ந்து கொள்ளவும் சந்தைப்படுத்தலை மேம்படுத்தவும் அக்வா பிளானட் போன்ற பாரிய கண்காட்சிகள் சர்வதேச ரீதியாக மதிப்பு மிக்க பெரிய கண்காட்சிகளையும் கூட நாங்கள் நடத்தி வந்திருக்கின்றோம். அதேபோன்று ஆழ்வரப்பு கைத்தொழில் துறை எடுத்துக்கொண்டால் கூட சிறிய மற்றும் பெரிய அளவிலான ஆழ்வரப்பு திட்டங்களுக்கு நிவாரண கடன் உதவிகளை நாங்கள் வழங்குவதற்கு நாங்கள் தீர்மானித்திருக்கின்றோம். அதேபோன்று புத்தளம் கிளிநொச்சி மற்றும் மட்டக்களப்பு பகுதிகளில் உள்ள கரையோர நீர் வேளாண்மை விரிவாக்க மற்றும் கண்காணிப்பு அலகுகள் மூலமாக இறால் இனப்பெருக்க மையங்களை மற்றும் பண்ணைகளுக்கான நோய் கண்டறிதல் மற்றும் கட்டுப்பாட்டு நடவடிக்கைகளாக மேற்கொள்ளப்பட்டு வருகின்றது. இவைகள் பூர்ணமஸ்தப்பட்டுள்ளது. அதே போன்று இறால் வளர்ப்பு தொழில்துறையில் ஈடுபட்டு வருபவர்களுக்கு தொழில்நுட்ப ஆலோசனைகளையும் மேலதிகமான உதவிகளையும் பெற்றுக் கொடுப்பதற்கு நாங்கள் தீர்மானித்திருக்கின்றோம். அதற்கான விழிப்புணர்வு கூட்டங்களையும் கூட நடத்துவதற்கு நாங்கள் தீர்மானித்திருக்கின்றோம். இறால் கைத்தொழில் துறைக்கான தரவு தளம் ஒன்றை அமைப்பதற்கும் ஏதுவான நடவடிக்கை நாங்கள் எடுக்கப்பட்டிருக்கின்றோம் என்பதையும் இங்கு நாங்கள் தெரிவித்துக் கொள்ள விரும்புகின்றோம். இறுதியாக பொருத்தமானது அல்ல என்பதை
கரு அமாத்துமாரை எதிர்பார்த்து கர்ண மகே பலவினி அத்தூர் பிரச்சனைய கரு அமாத்துமணி அப்படி தன்னோ ஜல்ஜி வகாசாங்கவாதன அதிகாரிக்கு ஊகாம எகபத்துக்கிங் அப்ப நிஷ்பாதனையங் வெடிதி கரலா அப்பநயனை கரலா அப்படி விஜேசி விநிமயகேன சேஷ்டியங்க அப்படி தானோ இசங் கருமாந்தே விசுதூர் மஸ்த கருமாந்தே வகைம மிருதிய இசங் கருமாந்தே வேணி சேஷ்டிய கத்தோத் அப்பநயனை மூலிக் கரகன அப்படி தீவிர கருமாந்தே அப்படி சங்கவாதனை கரன் ஓனா அனிப்பத்தையும் கத்தோத் அப்பே ஆஹார நிஷ்பாதனை கத்தோத் தேசிய மஸ்ய பரிபோஜன மஸ்ய நிஷ்பாதனை கத்தோத் அப்படி தன்னவா வெவ் மூலிக் கரகன அப்படியே நிஷ்பாதனையா வெடி தீவுனு கரன் ஓனா எத்தனை கத்தோத் மே சேஷ்டியம் பசுகிய பாலனையான் காலே புரஹாட்டம் அப்படி தக்கா මේ අවශ්‍ය තාවයේ මත මේ නිෂ්පාදනය රටට ගේන්න බැරි වෙලා තියෙනවා. ඒ ඇත්තටම ගත්තොත් අපි දන්නවා රටේ පරිභෝජන අවශ්‍යතාවය වාර්ෂිකව ගත්තොත් මෙට්‍රික් ටන් ලක්ෂ 6ක් වෙනවා මස් අවශ්‍යතාවය. නමුත් මුහුදෙන් අපිට කර්දිය ශේෂ්ත්‍රයෙන් ගන්න පුළුවන් වෙලා තියෙනවා මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් පමණයි. ඊට වැඩි අපි දන්නවා කොච්චර අපි උත්සාහ කරත් මේ විදිහ අපිට අරගන්න බැරි වෙලා තියෙනවා. අනිත් අත්‍යවශ්‍ය අවස්ථාවේ මත මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් මිරදිය ශේෂ්ත්‍රයෙන් තමයි අපිට ගන්න වෙන්නේ. ඇත්තම ගත්තොත් මේ වෙනකොට අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙට්‍රික් ටන් 32000ක් පමණයි වාර්ෂිකව නිර්දිය ශේෂ්ත්‍රයෙන්. එතකොට අපි 100ට අපි 1ට 10 ගුණයකින් මස් නිෂ්පාදනය වැඩි කරන්න ඕන නිර්දිය ශේෂ්ත්‍රයෙන්. ඇත්තටම මේ தત્ත්වය මත අපිට අවස්ථාවේ මත රටට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබා දෙන්න අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අපිට ලබාගන්න බැහැ ප්‍රෝටීන් අවස්ථාවේ සපුරන්න ඕන. ඊට අවශ්‍ය වැඩපිළිවෙල ඔබතුමා දැන් ඉදිරිපත් කරා. නමුත් මේ අභියෝගයක් තියෙනවා අපිට මේ නිෂ්පාදනය වැඩි කරන්න. එහෙම වැඩපිළිවෙලක් ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක මම ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත්
කරනවා. ඔව් ගරු කතානායකතුමනි අජිත් ගියාන් මන්ත්‍රීතුමා අප ප්‍රශ්නේ විශේෂයෙන් ගත්තට පස්සේ අපේ ඉස්සන් කර්මාන්තය විශේෂයෙන්ම මේ දිත්වා කාරණා විශේෂයෙන් විශාල ආනියට ලක් වුණා. ඒක අපි ගොඩනැගීම සඳහා දවන්ත වැඩපිළිවෙලක් පටන් ගත්තා. විශේෂයෙන්ම ගත්තන පුත්තලම දිස්ත්‍රික්කයේ තියෙන සියලුම ඉස්සන් කර්මාන්ත කරුවන්ත් සාකච්ඡා කරලා ඒකට අදාළ වැඩපිළිවෙල සකස් කරලා තියෙන නිසා ඒ පමණක් නෙමෙයි අලුතෙන් අපි අඳුනගත් තැන් තියෙන විශේෂයෙන්ම යාපනයම ගත්තට පස්සේ විශාල ප්‍රමාණයක් අපි ඉස්සන් කර්මාන්තය ලඟා සිටීම සඳහා ක්‍රියාමාර්ග තෝරගෙන තියෙනවා. ඒ සඳහා හේ පැත්තට අපි අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරා වැව් ප්‍රතිබල තියෙන මේ අපේ මත්ස්‍ය කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා අපිට දායකත්ව නැත්නම් අපි වැඩපිළිවෙළක් තියෙනවද කියන එක. මේක ගත්තට පස්සේ දැනට අපි ගණම් වල තියෙනවා වැව් 1300ක පමණයි අපිට මේ වැව් වල මේ මත්ස්‍ය කර්මාන්තය මේ දීවර කර්මාන්තය දෙන්න පුළුවන්. අන්න ඒ බව පිළිබඳව අපි වැඩපිළිවෙල දැන් සකස් කරලා තිබෙනවා. ඒ සකස් කරපු වැඩපිළිවෙල අතර අපි අර පෞද්ගලික කාලේදී වෙච්ච අසාධාරණ නැත්තම් ඒවා පිළිබඳව නොසලකා අපේ වැව් පද්ධතිය පුළුල් කරමින් ඒවහ තුළ මත්ස්‍ය නිෂ්පාදනය වැඩි දියුණු කරගන්නේ කෙසේද කියන දැවන්ත වැඩපිළිවෙලක් අපි දැනට අපි සකස් කරලා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එම නිසා ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ප්‍රතිඵල. එකක් මට කියන්න ඕන, මෙතෙක් කාලය ගතට පස්සේ අපිට ධීවර කර්මාන්තයේ ඩොලර් මිලියන 285ක් පමණ තමයි අපිට ලාභයක් ලැබුණේ, ආදායමක් ආවේ. නමුත් මේ අවුරුද්දේ ගතට පස්සේ මිලියන 300ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. එම නිසා ඉදිරියේදී මේක තවත් වැඩි දියුණු කර ගැනීම සඳහා ඌ වැඩපිළිවෙලක් අපි සකස් කරලා තිබෙනවා.
ගරු අමාත්‍යතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ඔබතුමා කිව්වත් වගේම අපි දන්නවා අපේ රටේ වැව් 33000ක් තියෙනවා කිව්වට, ඔබතුමා කිව්වේ අපිට මත්ස්‍ය නිෂ්පාදනය සඳහා වැඩි දියුණු කරන්න වැව් 1300 පමණයි තියෙන්නේ. හැබැයි මේ වෙනකොට මේ 1300ෙම වැව් 120ක් පමණයි මේ පැටව මස්ස ඇඟිල්ලන් දාලා අර බිස්නස් ප්ලෑන් එකක් හදලා නිෂ්පාදනය සඳහා දායක කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි කාලීන වැව් 5000ක් වගේ තිබුණොත් මේ ශේෂ්ත්‍රය සම්බන්ධ තවම වැඩපිළිවෙලක් හරියට නැහැ. මේ ගෝජන සේවා යට තමයි මේ වැව් තියෙන්නේ. අපි උත්සාහ කරනවා නම් මස්ස නිෂ්පාදනය වැඩි කරන්න. මේකට හොඳ වැඩපිළිවෙලක් අපිට අවශ්‍ය වෙනවා. අපි දන්නවා ඔබතුමා කිව්වත් වගේ අභිජන මධ්‍යස්ථාන අපිට පහක් තියෙනවා, මිරිදිය ශේෂ්ත්‍රයේ, දඹුල්ල උඩබලව, ඉඟිණියාගල, කලාවැව සහ ඉරණමඩුව කියලා. හැබැයි මෙහෙම තියෙද්දිත් අපිට අවශ්‍ය මස්ස ඇඟිල්ල නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ. දිට්ටුවකින් තවත් ඩැමේජ් වුණා. ඒ නිසා විශාල ලෙස අපිට මේ මස්ස ඇඟිල්ලන් අවශ්‍ය වෙලා තියෙනවා. අපි උත්සාහ කරනවා නම් මස්ස නිෂ්පාදනය 10% අපි 10% වැඩි කරන්න, මේ වැව් ටික පාවිච්චි කරගන්න. හැබැයි අපිට අවශ්‍ය හැචරි ටික එහෙම නැත්නම් අභිජන මධ්‍යස්ථානය වැඩි කරන්න වෙලා තියෙනවා. මේ තියෙන පහෙන් දැන්ට තියෙන ප්‍රමාණය දෙන්නත් බැරි වෙලා තියෙනවා. ඊට හේතු කුමක්ද? පසුගිය කාලේ පුරා මේ අකර්මණ්‍ය කරලා තිබුණු බව අපිට පේනවා. මේ නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. එහෙනම් අපි රටේ ජනතාවගේ අවශ්‍යතාවය මත නිෂ්පාදනය ගේන්න නම් හැචරි නිෂ්පාදිතිය වැඩි කරන්න ඕන, වැව් පද්ධතිය වැඩි කරන්න ඕන. අවශ්‍ය සේවකීන් අර්බුදය, නිලධාරීන්ගේ අර්බුදයක් අපිට තියෙනවද කියලා උත්සාහ කරන්න මේ බල්ලයි. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග අරගන්න ඔබතුමා වැඩපිළිවෙල සකස් කරලා තියෙනවද කියලා අහන්න
අමාත්‍යතුමා. කතානායකතුමනි, විශේෂයෙන්ම ගත්තට පස්සේ අපේ මේ දීවර අමාත්‍යංශයේ අපි මුණ දෙන ප්‍රශ්නේ තමයි ප්‍රධානම ප්‍රශ්නේ. විශේෂයෙන්ම අපේ නැට්ට ආයතනය ගත්තට පස්සේ විශාල සේවයක් කරන ආයතනයක්. නමුත් විශාල සේවයක් කරන ආයතනයක් වුණාට ඒ වගේ විශාල පුරපාඩු තිබුණා, තවමත් තියෙනවා. අන්න ඒ හේවා අපි සම්පූර්ණ කරගැනීම සඳහා දැනට අපි ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ නිසා මේ සියලුම පුරපාඩු සම්පූර්ණ කරගැනීම සඳහා වූ අපි වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඒ වගේම ඊළඟට ඔබතුමා මතු කරපු විශේෂීම ගැත්තට පස්සේ මේ මේ වැව් පද්ධති වල අපේ මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කරගැනීම සඳහා ඒවට ඇචරිස් ගත්තට පස්සේ දැනට අපි ඇචරිස් ගණනාවක් පටන් ගන්න තිබෙනවා. ඒ පමණක් නෙවෙයි කතානායකතුමනි, මේ වන විට අපි ඉස්සන් කර්මාන්තය ගත්තත් හරි, නැත්නම් සීක කුම්භා ගත්තට පස්සේ හරි, විශේෂයෙන්ම මූදු කූඩල්ලන් ගත්තට පස්සේ දැවන්ත වැඩපිළිවෙලක් අපි සකස් කරලා තිබුණා. මේ අවුරුද්ද අවසන් වෙනකොට අපි ඇතරිස් පමණක් නෙමේ සීසි කුම්භා වල ගත්තට පස්සේ 10%කට වැඩි පිරිසකට ඒවා මේ කර්මාන්තයට එකතු කරගන්නත් අපි උත්සාහ කරමින් ඉන්නවා. එම නිසා මෙන්න මේ ඔබතුමා කියන මේ කරුණු කාරණා සියල්ලම සැලකිට ලක් කරමින් ඉදිරියේදී අපි මේ වැඩපිළිවෙලත් එක්ක මේ මේවා සම්බන්ධ වෙනවා කියන එක මම කතා කරන්නම්.
ප්‍රශ්න අංක 10, ගරු SM මරික්කාර මහතා, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඇසීමට. ගරු මරික්කාර මන්ත්‍රීතුමා, දෙවෙනි වටය ප්‍රසංක 1, ගරු නලින් බණ්ඩාර ජයමා මහතා, බලසත්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් බලශක්ති අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු ආණ්ඩුපක්ෂේ ප්‍රධාන සංවිධායකතුමා, පළවෙනි ප්‍රශ්නය නැවත ඇසීම.
ගරු කථානායකතුමනි, සභාගත කරනවා.
ප්‍රශ්න අංක 10, ගරු SM මරික්කාර මහතා, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු මරික්කාර මන්ත්‍රීතුමා වෙනුවෙන් වරාය මෙතුමාගෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා, ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා,
මෙතුල සභාගත කරමු.
ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා. ගරු දයසිරි ජයසිරි මහතා, ඔබතුමා පොයින්ට් එක කියන්න.
මම මේ වරප්‍රසාද ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ ප්‍රශ්නයට මට අද තමයි මේ උත්තරේ මට ලැබුණේ. මේ ගරු කතානායකතුමා, මම අහලා තියෙන කරුණවලට උත්තර ලැබිලා නැහැ ගරු කතානායකතුමා. මම පළවෙනි කාරණය අහනවා 147
තමයි දැන් ඔබතුමාට අහපු එකට මෙතන ලේකම් මණ්ඩලයේ
මේක මට ඒකයි මම කිව්වේ
මේක මට නැවත සලකා බලන්න
මට කියවන්න දුන්නා නම් ගරු කතානායකතුමා
කියවන්න දෙන්න බෑ ගරු
මහත්මයා. ගරු කතානායකතුමා
ඒක දැන් ඔබතුමාගේ
ප්‍රශ්නේ පස්සේ මගේ ප්‍රශ්නෙට උත්තර ලැබිලා නැහැ.
ඒ ප්‍රශ්නෙට දැන්
මම මේගොල්ලෝ කවුරුත් මේකට උත්තර දෙන්න
බෑ. ලේකම් මණ්ඩලයේ ලබා දීලා ඇති පිළිතුර
නෑ නෑ මේක මම මේ ඔබතුමාට කියන්නේ මම වරප්‍රසාද පස්සේ මතු කරලා තියෙනවා මේ උත්තරේ තියෙන්නේ භාගයකට විතරයි. මම අහන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ඉඳලා 50 දක්වා වන කාරණා තුල
මගේ අවධානයට
සම්බන්ධයෙන් නෑ ගරු කතානායකතුමා මේක වැරදි ඉන්නේ. දැන් බලන්න මේකට මේ උත්තරේ සාමාන්‍යයෙන්පත් වෙන්න බෑනේ මට. මට ඒ නිසා වරප්‍රසාද පස්සේ මට ඉදිරිපත් කරන්න දෙන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට හෙට ලබා දෙන්න.
ආ මොකද?
හෙට ලබා දෙන්න. හෙට බලන්න මේක දැන් ලබා දුන්න පිළිතුර මම අධ්‍යයනය කළා
වගේ. ඔව් නෑ මේක ඔබතුමා බලන්න.